හොඳයි අපි දැන් කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් විශේෂ වූ සෞඛ්‍ය ගැටලුවක් පිළිබඳව විශේෂයෙන්ම සැප්තැම්බර් මාසේ පළවෙනි දා ඉඳලා හත්වෙනි දා වෙනකන් ඒ කියන්නේ අද වෙනකන් මේ සතිය නම් කරලා තියෙනවා ඇදුම රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය විදිහට ඔස්ට්‍රේලියාව තුළ. ඒ නිසාම අපි ඇදුම රෝගය පිළිබඳව කතාබහ කරන්නට හිතුවා විශේෂයෙන්ම දැන් ශීත කාලය අවසන් වෙලා වසන්ත කාලය උදා වෙලා තියෙන ඔස්ට්‍රේලියාවේ දැන් මේ සංක්‍රාන්තික සමයක් තියෙන්නේ මේ සංක්‍රාන්තික සමය වගේම වසන්ත කාලය තුලත් මේ ඇදුම රෝගය උත්සන්න වෙනවා කියලා අපිට බොහොම තොරතුරු ලැබිලා තියෙනවා. ඒ නිසාම අපි හිතුවා අද දවසේදී මේ පිළිබඳව කතාබහ කරන්නට මේ මොහොතේදී අපි මේ සම්බන්ධයෙන් කතාබහ කරන්නට සම්බන්ධ කරගන්නවා මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතාව. අයිබෝන් සුබෝදසනක් ඔබතුමාට.
අයිබෝන් සුබෝදසනක් මදුර.
වෛද්‍යතුමනි මේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට අපි මුලින්ම සරලව පැහැදිලි කරගමු මේ ඇදුම රෝගය කියන්නේ මොකක්ද කියලා.
ඔව් මදුර, මේ අපි ආශ්වාස ප්‍රාශ්වාස කරන විට ඒ කියන්නේ හුස්ම ගන්නකොට මේ නාසයෙන් ඇතුල් වෙන වාතය ශ්වාසනාලයේ ඔස්සේ ගමන් කරලා කුඩා නාල ඊට පස්සේ කුඩා නාලිකා වලට ගමන් කරනවා. ඊට පස්සේ ඉතාමත්ම කුඩා නාල නාලිකා වලදී තමයි මේ ඔක්සිජන් රුධිරයට මිශ්‍ර වෙන්නේ. ඉතින් මේ ශ්වාස නාල වල පිටියේ තියෙනවා ඉතාමත්ම කුඩා මාංශ පේශි ස්තරයන්. මේ ඇදුම රෝගයේදී වෙන්නේ මේ මාංශ පේශි ස්තරය නැත්නම් මේ මාංශ පේශීන් සංකෝචනයකට නැත්නම් හැකිලීමකට භාජනය වෙනවා. එහෙම වුණාම නාලයේ ඇතුළත ඉඩ ප්‍රමාණය අඩු වෙනවා නැත්නම් පටු වෙනවා. එතකොට වායු වල යාමට හා ඒමට ඇති ඉඩකඩ ඇහි වෙනවා. ඊට අමතරව මෙම කුඩා ශ්වාස නාල වල ඇදුම රෝගයේදී ඇතුළත තිබෙන පිටියේ සෛලස්තරයේ ඉදිමීමකට භාජනය වෙනවා. එහිදී ශ්ලේෂ්මලේ නැත්තම් සෙම නිපද වෙලා මේ කුඩා නාල අවහිර වෙනවා නැත්තම් ඒ පටු වෙනවා. මේ විදිහට මේ ශ්වාස නාල කුඩා වීම නිසා අපි ඇතුළට ගන්න ආශ්වාස කරන වාතය පිට කිරීමට ඒ කියන්නේ ප්‍රාශ්වාස කිරීමට අපහසු වෙනවා. මෙසේ ඇතුළටගත් වාතය එළියට ප්‍රාශ්වාස කිරීමට අපහසු වෙන අවස්ථාව අපි ඇදුම රෝගය කියලා හඳුන්වනවා.
නැමෙ ඇදුම රෝගය සෑදීමට බලපාන හේතු කාරණා පිළිබඳව සඳහන් කළොත්
පිට හේතු සාධක කිහිපයක්ම හඳුනා ගන්න පුළුවන්. ප්‍රධානම දේ තමයි මේ බොහෝ පුද්ගලයන් විවිධ දේවල් වලට අසාත්මිකතාවයන් දක්වනවා. ඉතින් මේ අසාත්මිකතාවයන් නිසා මේ ඇදුම රෝගය ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සමහර අය පරාග වලට, සුවඳ විලවුම් වලට, ඒ වගේම අපි කියනවා හවුස් ඩස් මයිට්, මේ දූලි මයිටාවන්ට ඒ වගේ අසාත්මිකතා දක්වද්දී මේ ඇදුම රෝගය ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව ව්‍යායාම වලට සහභාගී වීමේදී ඇදුම රෝගය ඇති වෙන්න පුළුවන්. වෛරස් හා බැක්ටීරියා ආසාදන වලට අනතුරුව සහ ඒ ආසාදන ඇති අවස්ථාවේ ඇදුම රෝගය ඇති වෙනවා. ඒ වගේම දුම්පානය විශේෂම පරිසර දූෂක කාරක නිසා මේ ඇදුම රෝගය ඇති වෙන්න පුළුවන්.
හොඳයි වෛද්‍යතුමනි, මේ රෝගයේ මූලික රෝග ලක්ෂණ පිළිබඳව සඳහන් කරොත්.
ප්‍රධාන රෝග ලක්ෂණ කීපයක් මත දෙනවා. ප්‍රධාන වශයෙන්ම ඒ අයට හුස්ම ගැනීමේ මේ අපහසුව ඇති වෙනවා. ඒ වගේම මේ හුස්ම ගැනීමේදී ශබ්දයක් පිට වෙනවා. ඒ හින්දා තමයි මේ ඇදුම කියන නම ඇවිත් තියෙන්නේ. ඒ වගේම මේ පපුවේ වේදනාවක්, පපුවේ හිර වෙන ගතියක්, වේගයෙන් හුස්ම ගැනීම, ඊට අමතරව කැස්ස විශාල වශයෙන් අපිට හම්බ වෙනවා. ඉතාමත්ම බරපතල වේලාවට මේ ඇදුම රෝගය කෙනෙක්ට රෝගියෙක්ට කතා කරන්න උනත් බැරි වෙන්න පුළුවන් එක දිගට ඒ හුස්ම ගැනීමේ අපහසුව නිසා.
වෛද්‍යතුමනි, දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් නැගෙන්නට පුළුවන් මේ ඇදුම රෝගය නිට්ටාවට සුව කරන්න පුළුවන්ද කියලා. මේ කාරණාවට අපි උත්තර දෙන ගමන්ම පොඩ්ඩක් මේ සඳහා තිබෙන ප්‍රතිකාර ක්‍රම පිළිබඳවත් සඳහන් කරමු.
ඇදුම රෝගය බොහෝ වෙලාවට අපිට සම්පූර්ණයෙන්ම හොඳ කරන්න හැකියාවක් නැහැ. ගොඩාක් විට අපි කර හැකි වන්නේ මේ ඇදුම රෝගය පාලනය කරන එක. ඉතින් මේ සඳහා විශේෂයෙන්ම මේ ඉන්හේලර්ස් නැත්තම් පෆර්ස් කියන මේ කුඩා උපකරණ මේ භාවිතා කරනවා. මේකෙදී ಜಾති දෙකක් හඳුනා ගන්න පුළුවන්. ගොඩක් විට මේ ඇදුම රෝගය ඇති වුනහම පාවිච්චි කරන එක සහ ඇදුම රෝගය වැළැක්වීම සඳහා පාවිච්චි කරන එක. එතකොට මේ ඇදුම රෝගය ඇති වුනහම පාවිච්චි කරන මේ රිලීවර්ස් කියන ඒවා ගොඩක් විට නිල් සහ අළු වගේ වර්ණ වලින් තමයි පැමිණෙන්නේ. ඇදුම රෝගය වැළැක්වීම සඳහා භාවිතා කරන ඒ ඉන්හේලර්ස් ඒවා දිනපතා ඒ වෛද්‍ය උපදේශ අනුව ගන්න ඕනේ. නමුත් මේ ඇදුම ඇති වූ විට ගන්න ඒවා, එහෙම නැත්නම් මේ ෆිලීවර්ස් යම් අයට ඒ ඇදුම රෝග ලක්ෂණ ඇති වුණාම තමයි ගන්න තියෙන්නේ. ඊට අමතරව වෙනත් ඖෂධ තිබෙනවා. නමුත් ප්‍රධාන වශයෙන්ම අපි මේ ඉන්හේලර්ස් නැත්නම් මේ පෆර්ස් තමයි භාවිත කරන්නේ ඇදුම රෝගය වැළැක්වීමටත් හැදුනහම පාලනය කිරීමට.
සැප්තැම්බර් මාසේ පළවෙනිදා සිට හත්වෙනිදා දක්වා ඔස්ට්‍රේලියාව තුළ ඇදුම රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය විදිහට රම් කරලා තියෙනවා. ඒ නිසාම අපි අද දවසේදී SBS සිංහල වැඩසටහනේ මේ කතා බහ කරමින් පසුවන්නේ ඇදුම රෝගය සහ ඉන් මිදෙන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග. වෛද්‍යතුමනි, මේ අපිට විශේෂම මේ ඇදුම රෝගයත් එක්ක ඔස්ට්‍රේලියාව තුළ නිරන්තරයෙන් අහන්න ලැබෙන වචනයක් තමයි මේ ඇස්මා ප්ලෑන් කියන එක. මොකක්ද මේ ඇස්මා ප්ලෑන් කියන්නේ ඇත්තටම?
ඇදුම සැලැස්ම නැත්තම් මේ ඇස්මා ප්ලෑන් එක ඔස්ට්‍රේලියාවේ අපි විශාල වශයෙන් භාවිත කරනවා. යම් අයකට ඇදුම තිබෙනවා නම් ඒ අය සාමාන්‍ය අවස්ථාවේදී මොනවද කළ යුත්තේ, බරපතල රෝග ලක්ෂණ අවස්ථාවේදී මොනවද කළ යුත්තේ, ඒ වගේම කුමන අවස්ථාවේද මේ ගිලන් රතයක් සඳහා දුරකථනය පාවිච්චි කළ යුත්තේ කියන එක ඒ අයට මේ ලිඛිතව අපි ලබා දෙනවා. ඒ අයත් එක්ක මේ රෝගීන් සමග කතා කරලා, විශේෂයෙන්ම පාසල් දරුවන් පෙර පාසල් දරුවන්ට මේ ඇස්ම ප්ලෑන් එක නැත්තම් මේ ඇදුම සැලසුම මේ අනිවාර්ය අංගයක්. ඒ වගේම අපි මේ වැඩිහිටියන්ටත් ඒක ලබා දෙනවා. එතකොට ඒ අවස්ථාවේ ඒ රෝගියාට ඉතාමත්ම අසාධ්‍ය වුණත් ඒ ළඟ ඉන්න කෙනෙක්ට මේ සැලැස්ම අනුව කළ යුතු දේ එහි පැහැදිලිව නිවැරදිව තිබෙනවා.
මේ සතිය නම් කරලා තියෙන ඔස්ට්‍රේලියාව තුළ මේ ඇදුම රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය විදිහට දැන් මේ 2017 වසරේ මේ ඇදුම රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතියේ තිබෙන වැදගත්කම පොඩ්ඩක් පැහැදිලි කරොත්.
ඔව් මදුර, මේ වසරේ ජාතික ඇදුම සතියේ විශේෂයෙන් වෙන්වන්නේ මේ අකුණු කුණාටු ඇදුම නැත්නම් තන්ඩර්ස්ටෝම් ඇස්මා රෝගය වැළැක්වීම සඳහා. ගිය අවුරුද්දේ මේ නොවැම්බර් මාසේ ඇතිවෙච්ච මේ අවස්ථාවට 9 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත් වුණා, දහස් ගණනක් රෝහල් ගත වී අසනීප වුණා. විශේෂයෙන්ම මෙල්බන් නුවර තිබෙන මේ දේශගුණික භූගෝලීය හා පරිසර සාධක නිසා නොවැම්බර් මාසේ ඇතිවෙන තත්ත්වය ගැන තමා ප්‍රධාන වශයෙන්ම මේ වසරේ මේ සතියේදී අපි අවධානය යොමු කරන්නේ. මා හිතන්නේ අපි ඉදිරි වැඩසටහනකදී මේ තන්ඩර්ස්ටෝම් ඇස්මා නැත්තම් අකුණු කුණාටු ඇදුම ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
අපි මේ සාකච්ඡාව අවසන් කිරීමට මත්තෙන් ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි, දැන් බැරි වෙලාවත් ඇදුම රෝගය උත්සන්න වෙච්ච රෝගියෙකුට අපිට නිවසේදී ලබා දෙන්නට පුළුවන් ප්‍රථම ආධාර මොනවද කියලා?
මේ වසරේ ජාතික ඇදුම සතියේ තවත් අංගයක් තමයි මේ ප්‍රථම ආධාර පිළිබඳව ජනතාව දැනුවත් කිරීම. මේ ප්‍රථම ආධාර බොහෝ විට ඇස්මා ප්ලෑන් එක ඇස්මා සැලසුම සමගයි සම්බන්ධ වෙන්නේ. ප්‍රථම ආධාර පියවර 4ක් අනුව විස්තර කරනවා. පළවෙනි පියවර ඇදුම රෝගයේ තියෙන රෝගියාව පුටුවක නැත්තම් ඍජුව ඉඳවන්න ඕනේ. දෙවෙනි පියවර තමයි ඔහු සතු නිල් පැහැ ඉන්හේලරය නැත්තම් රිලීවර් එක 4 වරක් පාවිච්චි කරන්න ඕනේ. ඒ 4 වර පාවිච්චි කරන්නේ එක්වරක් ක්‍රියාත්මක කරනවා, ස්පේස් එකක් තිබෙනවා නම් වඩා හොඳයි. එක්වරක් ක්‍රියාත්මක කරනවා, ආශ්වාස ප්‍රශ්වාස 4ක් ගන්නවා, ඊට පස්සේ දෙවෙනි වතාව ක්‍රියාත්මක කරනවා. ඒ වගේ 4 වතාවක් මේ ඉන්හේලරේ පාවිච්චි කරනවා. තුන්වෙනි පියවර තමයි විනාඩි 4ක් අපි පරීක්ෂා කරනවා. මේ කලින් 4 වාරයක් ඉන්හෙලය පාවිච්චි කරාට පස්සේ විනාඩි 4කින් පස්සේ රෝගියාට සහනයක් තවමත් නැත්නම් නැවත වරක් ඒ පෙර පරිදිම මේ ඉන්හෙල එක පෆර් එක 4 වරක් පාවිච්චි කරනවා. 4වෙනි පියවර තමයි මේ වතාවේ ඉන්හෙල එක මගින් රිලීව් එක මගින් යම් සහනයක් ලැබුණ නැත්නම් වහාම ගිලන් රතයක් අමතනවා 0.3 අංකයේ යොදාගෙන. මේ පිළිබඳව ඉතාමත්ම පැහැදිලි වීඩියෝ පට සහ මේ මල්ටිමීඩියා මගින් පැහැදිලි කිරීම තිබෙනවා. වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් මෙහෙවන බෙට හෙල්ත් චැනල් වෙබ්සයිට් එකේ පවුලේ කෙනෙක් යහළුවෙක් මේ ඇදුම රෝගයෙන් සිටිනවා නම් මේ ගැන අවබෝධයක් තිබෙනවා නම් ඇත්තටම මේ හදිසි අවස්ථාවක ඒ ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා.
අපි කතාබහ කරමින් සිටියේ ඇදුම රෝගය පිළිබඳවයි. විශේෂයෙන්ම මේ සතිය නම් කරලා තියෙන ඔස්ට්‍රේලියාව තුළ ඇදුම රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය විදිහට ඒ නිමිති කරගෙන තමයි අපි මේ සාකච්ඡාව පැවැත්වුවේ. මේ සාකච්ඡාව සඳහාපත් සමග එකතු වුණා මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරුලිය මහතා. ඔබතුමාට බොහොමත්ම ස්තුතියි අපත් සමග මේ අදහස් බෙදා හදාගත්තාට. සුබ දවසක්.